ඊළඟට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කරු අනිල් ජයන්ත මන්ත්‍රීතුමනි එමෙත්තමනි ඔබතුමන්ට විනාඩි 16ක් කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද දින විවාදයට බඳුන් කරන කොළඹ නගර වරාය කොමිසම් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ අවසාන අදහස් දැක්වීම, අපි ආණ්ඩු බලයට පත්වෙලා අපිට පැවරුණු විශේෂ වගකීමක් එවගේම ජනවරමක් තිබුණා මේ රට විශාල පරිවර්තනයකට ලක් කරන්න. ඒ යන ගමනේ කළ යුතු කාර්යයන් රාශියක් තියෙනවා. එහි පළවෙනි කාර්යය බවට තමයි පත්තුනේ රට ස්ථාවර කරගන්න එක. විවිධ වූ බාධක මැද රට ඇතුළෙන් නිර්මාණය වෙලා ආර්ථිකය විසින් හදපු බාධකත්, අභ්‍යන්තර බාහිර පාර්ශ්වයන්ගෙන් ආපු බාධකත්, ඒ වගේම රට ඇතුළේ තිබිච්ච දේශපාලන පැත්තෙන් ඉන්න බාධකත් සියල්ලක් මැඩගෙන අපිට පුළුවන්කම ලැබුණා ඉතාමත් සාර්ථකව 2025 වර්ෂයේදී මේ ස්ථාවරත්වය ස්ථාපිත කරන්න. එක ජාතික ජාත්‍යන්තර වශයෙන් පිළිගනිමින් තියෙනවා, ඇගෙවීමට ලක් කරමින් තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අපේ ණය වර්ගීකරණයත් ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඊළඟ අදියර තමයි පියවරෙන් පියවර ඉදිරියට යනකොට මේ රටට ඒ සෞභාග්‍යය කැන්දන්න, පෝසත් රට ලස්සන ජීවිතය අත්පත් කර දෙන්න අපේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕන. ඒ ශක්තිමත් ආර්ථිකයක් ගෙන එනකොට ආයෝජන ඉතාමත්ම වැදගත්. ඒ ප්‍රමාණාත්මක ආයෝජන එන්න ඕන, විවිධ ක්ෂේත්‍රවල ආයෝජන එන්න ඕනේ, නිෂ්පාදන ඉලක්ක කරගත් ආකාරවල ආයෝජන එන්නට ඕනේ. ඒ වැඩ කටයුතු අපි කරන අතරතුරදී මේ විශේෂිත කලාපයක් වෙච්ච කොළඹ නගර වරාය කොමිසම් කොළඹ නගර වරාය ප්‍රදේශයේ විශේෂ ආයෝජන කලාපයක් විදිහට තියෙනවා. ඒ එනකොට අපි ආණ්ඩු බලයේ පිහිටවනකටත් යම් පනතක් 2021 අංක 11 දරන පනත සම්මත කරලා යම් ආකාරයක මේ ආයෝජන කැඳවීමට ප්‍රතිපාදන සකස් කරලා තිබුණා. නමුත් අපි දැක්කා ඒ පනත ඇතුලේ විශාල ගැටලු ගණනාවක් තියෙනවා. ඒ පනත තුලින් උදේක ආයෝජකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදියට, සාධාරණ විදියට, ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගෙන විදියට ප්‍රතිපාදන තියෙනවට වඩා ගැටලු නිර්මාණය වෙලා තිබුණා. ඉතින් ඒවා වෙනස් කර ගැනීම අපේ ප්‍රධානම අරමුණේ. ඒ ස්ථාවරත්වයෙන් ආයෝජන ඔබට ගෙන යනකොට ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම, ඒ වගේම තමයි ආයෝජකයන්ගේ ආරක්ෂාව ඇති වෙන විදිහට ඒ ආයෝජන සඳහා ප්‍රතිපාදන ලබා දීම, ඒ වගේම යම් සහන බදු සහන ඇතුළු අනෙකුත් සහන ලබා දෙනවා නම් එය අර ඩිස්ක්‍රිෂනරි අභිමතාර්ථයේ වෙනුවට යම් රීති පදනම් කරගෙන රූල් බේස් ක්‍රමවේදයකට ඒ කටයුත්ත සිද්ධ කිරීම. ඒ අනුව අපි මෙහිදී මේ පනත් කෙටුම්පත ඇතුලේ විශේෂ අවධානය යොමුකුතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ බදු සහන, කියන්නේ සමාගමට ලබා දෙන ආදායම් බදු. ඇත්තටම ආදායම් බදු සහන ලබා දීමේදීත් මේ පනතේ අපි සංශෝධනය කරන්න කලින් තිබුණේ ආයෝජනය පිළිබඳ මොකක්ද, කවුද, කොහෙන් දෙන්නේ කියලා කිසිවක් බලන්නේ නැතුව අවුරුදු ගණනාවකට, අවුරුදු 25කට වඩා වැඩි ප්‍රමාණයකට මේ බදු සහන ලබා දීලා තිබුණා. අපි ප්‍රධාන නිර්ණායකයක් ඉදිරිපත් කරනවා. ඒ ආයෝජනයේ ප්‍රමාණයත්, එමගින් ජනනය කරන රැකී රක්ෂා ප්‍රමාණයත් පූලික වටෙන් බලලා මේ බදු සහනේ ලබා දෙනවා. ඒ අනුව ප්‍රධාන ආයෝජන වර්ග 4ක් ABCD කියලා වර්ගීකරණයකට ලක් කරනවා. ඩොලර් බිලියනය, ඩොලර් බිලියන මිලියන 500, ඩොලර් මිලියන 100, ඒ වගේම ඩොලර් මිලියන 25 යන ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් පවතින උපාය මාර්ගික වැදගත්කමක් තියෙන ප්‍රාථමික ආයෝජකයන්ට මෙන්න මේ සහන ලබා දෙනවා. ඒ අනුව ඔවුන්ට ලබා දෙන උපරිම බදු සහන කාල සීමාව අවුරුදු 15කට සීමා කරනවා. ඒ වගේම උපාය මාර්ගික වැදගත්කමක් තියෙන ද්විතීයක මේ ආයෝජක ව්‍යාපාර සඳහා අපි යම් සහනයක් ලබා දෙනවා. සමාගම් වලට හිමි බදු අනුපාතය වෙනු ඒ අඩු කරලා පළවෙනි අවුරුදු 4 ඇතුළතදී 7.5% වෙච්ච අඩු බදු අනුපාතයක් ලබා කරලා දෙනවා. එයින් අදහස් කරන්නේ යම් පොදු සාධාරණ ඒ වගේම රීතියක් මත පදනම් කරගත්තු බදු ක්‍රමවේදයක්. ඊළඟට මේ පුද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන්ුත් කතා කළා. මේ ආයෝජ ලංකාවේ විශේෂයෙන්ම වෘත්තිකයන් රට හැර යනවා. නමුත් මෙතන තියෙන්නේ බදු පිළිබඳව සාධාරණත්වයේ මූල ධර්මයේ අපි කවුරුත් පුද්ගල ආදායම් බදු ගෙවීමේදී තමුන්ගේ ආදායම් විවිධ ආදායම් මත ඒ ආදායමට එකතු වෙනවා බදු ගෙවීමට එකක් තමයි අපි සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම. ඒ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමේදී අපි කවුරුත් බද්දට යටත් වෙනවා. හැබැයි මේ සංශෝධනයට කලින් වරාය නගරයේ සමාගම් ලියාපදිංචි කරලා තිබුණා නම් එතෙන්දී ඔවුන්ගේ පුද්ගලික ආදායම් බද්ද නිදහස් කරලා තිබුණා. අපි ඒ වෙනුවට ඒ සාධාරණත්වයේ පොදු බව ගැනීම සඳහා ඒ නිදහස් කිරීම අහෝසි කරනවා. හැබැයි දැනටමත් ඒ යම් සහනයේ විඳින අයට ඕතරයිස් පර්සන් ඒ අනුවතරද තැනැත්තෙකුට අවුරුදු 3ක් දක්වා මේ සහන කාලය ලබා දෙනවා. මොකද යම් ආකාරයකට ඔවුන් සේවකයන් බඳගෙන වැඩ කටයුතු කරන නිසා. නමුත් මින් ඉදිරියට ඔවුන් සේවයට බඳවනකොට ඒ සේවකයන් දැනගන්නවා තමුන්ගේ ආදායමෙන් බද්දට යටත් වෙනවා. ඒක අදාළ ආයෝජකයාට හෝ සමාගමට බලපාන එකක් නෙවෙයි සේවකයන්ට. එහෙනම් ලංකාවේ වාසික පුද්ගලයන් ඒ වගේම නිර්වාසික පුද්ගලයන් වුන් ලංකාවෙන් උපයන ආදායමට විතරයි මේ බද්දට යටත් වෙන්නේ. ඒ වගේම මේ වැදගත් වෙන එකක් තමයි බදු අනුකූලතාවය. ඒ බදු අනුකූලතාවය පවත්වා ගැනීමට ඔවුන්ට බදු සහනය ලබා දෙන කාලයේදී පවා ඔවුන් ලිපිගොනු බදු වාර්තා ආදේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දෙන්න උනේ. ඒ අනුව තමයි අපිට යම් අධීක්ෂණ කටයුතු, නිරීක්ෂණ කටයුතු අදාළ මඟ පෙන්වීම් කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් සංශෝධනයක් අපි මේ පන්තරේ එකතු කරලා තියෙනවා. ඒ අධීක්ෂණයේ සිදු කිරීම සඳහා අවශ්‍ය බලතල මේ සංශෝධන ඇතුලේ දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සාකච්ඡාවට භාජනය වුණා මේ ඔෆ්ෂෝ බැංකින් යුනිට්ස් කියන එක අක්වරල සමාගම් සම්බන්ධයෙන් ඇත්තටම මේ කියන ආකාරයේදී කිසිදු ඒ ගැටලුවක් ඇති වෙන විදිහට යම් යම් සහන ලබා දීම හෝ අවසරපත් ලබා දීමක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ වෙනුවට අපි දන්නවා අක්වරල සමාගම් හරහා මේ වැඩ කටයුතු මූලික ක්‍රියාකාරකම් වෙනකොට එය අධීක්ෂණය කිරීම නියාමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේ පනත සංශෝධනයට අනුව අපේ විදේශ විනිමය පනත බලාත්මක කරලා ඒක සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මහ බැංකුවට විශේෂ වූ වගන්ති ගණනාවකින් 42 වගන්තියේ කොටස් 6කින් විශේෂ බලතල පවරලා තියෙනවා මේ අධීක්ෂණ කටයුතු කරන්න, නියාමනය කටයුතු කරන්න. ඉතින් ඒ අනුව යම් ගැටලුවක් පැන නගිනවා නම් අදාළ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේකට සංශෝධන තව ඉදිරිපත් කරන ඉදිරිදි කරන්න පුළුවන්. කිසිදු ආකාරයකට ඉඩක් තියලා නැහැ අනවශ්‍ය වැඩ කටයුතුකට යන්න. ඉතාම පැහැදිලිව මේ අධීක්ෂණ කටයුතු ඉදිරියට ගමන් කරමින් තියෙනවා. ඒ අනුව දැනටමත් වරාය නගරයේ ඇතුලේ ඕතරයිස් අනුමත ලද තනත්තන් 149 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ අය අතරින් උපාය මාර්ගයක වැදගත්කමක් තියෙන ප්‍රාථමික ව්‍යාපාර 4කට අවසර දීලා තියෙනවා. තව තියෙනවා එවැනි අර ඩියුටි ෆ්‍රී සමාගම් 3කට, ඒ වගේම ද්විතීයක උපාය මාර්ග වැදගත්කමක් තියෙන ආයතන 24ක්. ඒ යනාදී වශයෙන් සැලකිය යුතු සමාගම් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔවුන්ට නිශ්චිත පොදු පදනමක් යටතේ මේ ආයෝජනවල නියැලෙන්නට පුළුවන්. ඊළඟට මම පුංචි කාලයක් ගන්නම් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ අද විවාදය ඇතුළතදීත් විවාදයෙන් පිට විවිධ සමාජ මාධ්‍ය විවිධ මාධ්‍යවලදීත් මේ අපි ගන්නා වූ ක්‍රියාමාර්ගය ආපස්සට හැරවීම සඳහා විවිධ වූ අවලාද බොරු ප්‍රකාශ නිකුත් කරනවා, අවිශ්වාසය ගොඩනගන්න උත්සාහ කරනවා. අදත් පාර්ලිමේන්තුවේදී මතු කළා විශේෂයෙන් අපි ඉදිරිපත් කරන ලද මේ විසර්ජන පනත් කැටුම්පතේ පරිපූර්ණක ඇස්තමේන්තු විදිහට ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වීරමොන් ක්‍රියාපරිපාටි යටතේදී ඒ වැය ශීර්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් අදාළ වාර්තාව නිසි පරිදි එවල නැහැ කියලා දෙසැම්බර් 31 වෙනිදාට කලින්. දෙසැම්බර් 31 වෙනිදාට එවන්න කියලා වාර්තාවක් නැහැ 2024 අංක 24 දරන රාජ්‍යමූල කළමනාකරණ පනතෙන් තියෙන වාර්තා සියල්ලක්ම නිසි පරිදි එවලා තියෙනවා. එනොත් අපි බොරු ප්‍රකාශ කරන්නේ නැහැ කියලා පස්සේ ආයේ නැහැ වැරදුනායි කියලා සමාව ගන්න. පැහැදිලිව කිව්ව මේ දිනවක් වාන ඇතුළත එවලා තියෙනවා. ඒතර දෙසැම්බර් 31 ද එවන්න වාර්තාවක් නැහැ. හැබැයි වාර්තාවක් තියෙනවා එවන්න මෙවැනි වීරමොන් ක්‍රියාපරිපාටිය ඇතුළේ අපි කරන මේ මාරු කිරීම තියෙනවා නම් මාස 6ක් ඇතුළත ඒ මාරු කිරීම සිද්ධ කරපු පළවෙනි ප්‍රතිපාදනයේ සිද්ධ කරපු දවසේ ඉඳලා මාස 6ක්. එතකොට ජූලි මාසයේ මේ පටන් ගත්තර ජූලි මාසයේ ප්‍රතිපාදනයේ වෙන් කරන්නේ ජූලි මාසේ 7 වෙනිදා. එතකොට අපි ගන්නේ කරලා බලමු ජූලි මාසේ 7 වෙනිදා ඉඳලා 2026 ජනවාරි 7 වෙනකොට තමයි මේ මාසය කල්පිරෙන්නේ. එතකොට මේ වාර්තාව නිසි පරිදි ඉදිරිපත් කරලා තිනවා. කිසිදු ගැටලුවක් නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම සමහර සිද්ධීන් ඇත්තරම සමහර ඒවා මේ ආර්ථිකයට හෝ මේ අද කතාවට අදාළ නුණත් සමහරව තාක්ෂණික කාරණාත් අනවශ්‍ය බයක් හදන්න උත්සාහ කරනවා. ඒකට අද විශේෂ සිද්ධියක් සිදු වුණා කොළඹ කොටස් වෙළඳපළේ වෙල්ත් ට්‍රස්ට් කියන සමාගමේ IPO එක ප්‍රාථමික නිකුතුව කරනකොට නිකුත් කරලා තිබෙන රුපියල් 7ක වටිනාකමට ඒ 7ක වටිනාකමට කොටස් වෙළඳපළේ ඒ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු කරනකොට ඒ බ්‍රෝකර් වරුන් කීප දෙනෙක් හරහා ඒ මිලදී ගැනීමක් රුපියල් 25000 කියන ඉතාම අධික මිලකට ඒ තාක්ෂණිකව ප්‍රායෝගිකව වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් එවැනි මිලකට මේ ගනුදෙනු ගණනාවක් වෙච්ච නිසා අපේ කියන්නේ ආණ්ඩුව පැත්තෙන් ඉන්නේ නියාමනය කරන යාන්ත්‍රය තමයි Securities Exchange Commission එක. කොටස් හුවමාරුව පිළිබඳ කොමිෂන් සභාව වහා මැදිහත් වෙලා ඒ සමාගමේ කොටස් ගනුදෙනු යම් කාල ප්‍රමාණයකට අත්හිටුවා. නමුත් හෙට නිසි පරිදියේ කටයුතු සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මොකක්ද එහෙම සිද්ධ වුනේ කියලා දාලා පරීක්ෂණය සිදු කරනු ලබනවා. ඒ අනුව කවුරු හෝ වැරදක් කරලා හෝ ගැටලුවක් නිර්මාණය කළ කියලා ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අපි අතීතයේදී දන්නවා කොළඹ කොටස් වෙළඳපළ මොන ආකාරයට සූදු කොළපාවට පරිවර්තනය කරගත්තද? pumping and dumping strategies කරලා ලංකාවේ තිබුණු ගොඩක් සාරජ ආයතනවල අරමුදල් මේ සඳහා විනාශ කරපු තත්වයකට සම්බන්ධකම් තියෙන කණ්ඩායම් තමයි මේ වගේ සාකච්ඡා කියන්නේ. නමුත් අපි විශ්ව ආයෝජකයන්ට පැහැදිලි කිරීමක් කරනවා කිසිදු ආකාරයකව බියක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. මේ ඇතුළත තාක්ෂණික මේ තත්ත්වය පරීක්ෂා කරලා ඉදිරියේදී අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම තව ඉදිරිපත් කළා දැන් මේ අපි මේ දුත්වා සුලිකුණාට තත්ත්වයෙන් ඉදිරියට ගමන් කරමින් තියෙනකොට මේ කරන දැස්තමේන්තුව හරියද? තව මුදල් තියෙනවද? ඉදිරියේදී ප්‍රමාණවත් වෙයිද? ඔය විදිහේ සැක සංකා හදනවා. ඇත්තටම අපි ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවනම්, අපි යම් ආපදා තත්වයකට මුහුණ දීලා තියෙනවනම්, යම් ගැටලුවක් නිර්මාණය කළ පළමුවෙන් සිදු කළ යුතු වන්නේ ඒ ගැටලුව සඳහා උත්තර හේවීම. මිනිස්සුන්ට වාසස්ථාන අහිමි වෙලා තියෙනවනම්, මේ උන්ගේ ආහාර වේල හොයා ගන්න බැරිලා තියෙනවනම්, ඉස්සෙල්ලා කරන්න ඕනේ තියෙන ප්‍රතිපාදනයේ මේ වැඩ කටයුතු කරන එක. එහෙම නැතුව ලබන මාසෙට දෙන්න පුළුවන් වෙයිද? ඊළඟ අවුරුද්දේ වැයකඩේ කරන්න පුළුවන් වෙයිද? මේ ආකාරයට අනවශ්‍ය වියකෝ සැකයක් නිර්මාණය කරන එක නෙමෙයි. අපි නිසි පරිදි මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඔවුන්ට අවශ්‍ය මූලික පාසුකම් දීලා ඒ විතරක් නෙමෙයි නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම ඔවුන්ගේ ජීවිතයේ තිබුණට වඩා හොඳ මට්ටමකට පත් කර ගැනීම සඳහා විශාල වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒක ඇතුළේ නිවාස සකස් කිරීම විතරක් නෙමෙයි ව්‍යාපාරවලට හානි සිද්ධ වුණා නම් ඒ සඳහා ආධාර ලබා දීම, වගාවන්ට හානි සිද්ධ වුණා නම් වගා වී පළතුරු එළවලු ඒ අපනයන භෝගමේ සෑම ක්ෂේත්‍රයකටම ඒ මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. ඒ මුදල් වෙන් කිරීම කොහොමද ගෙවන්නේ කියන කාරණේ පිළිබඳ යාන්ත්‍රණය ඒ චක්‍රලේ මගින් නිකුත් කරමින් ඉන්නවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරා. ඒක තමයි රුපියල් බිලියන 500ක් මේ ඉදිරිපත් කළේ පරිපූර්ණ ඇස්තමේන්තුවක් විදියට. ඉතින් අපේ වගකීම වෙන්නේ ඒ මුදල් නිසි පරිදි වියදම් කරලා මේ ජීවිතය නැතා තත්ත්වයට පත් කරන එක. ඒ වගේම මේ චෝදනා ඇතුලේ තවත් විශේෂයෙන් පත් කළා මේ රටේ අරාජිකත්වයක් තියෙන වැඩ කටයුතු කරන්න විගණ කාධිපතිවරයා පත් කරලා නැහැ කියලා. ඇත්තටම මේ විගණ කාධිපතිවරයාට සුදුසුකම් තියෙන මේ වරලත් ජනකාධිකාරිවරයෙක් විය යුතුයි. ඒ මූලික සුදුසුකම් ලැබපු කෙනෙක්ව යෝජනා කරාට පස්සෙත් විශේෂයෙන්ම විපක්ෂය සහ අර ස්වාධීනයි කියන කණ්ඩායම විසින් ඒ ව්‍යවස්ථා කොමිෂන් සභාවේ මේ ප්‍රතික්ෂේප කරා. ඒ නිසා ජනාධිපතිවරයාගේ වගකීම නිසි පරිදි ඉෂ්ට කරලා තියෙනවා මේ බාධා කිරීම මැද. ඒ වගේම සමාජයේ යම්
අද දින සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද?
හායි
හායි කතා කරගෙන ගරුව මහත්තුමනි,
ඒ අනුව තව බයක් නිර්මාණ විශේෂයෙන්ම මේ බය නිර්මාණය කිරීමේදී උන් ඉලක්ක කරගන්නේ ආයෝජකයන්. දැන් අපි කවුරුත් දන්නවා අපි රට ගොඩනැගීමේ වැඩසටහනේ අපේ සැලසුම් සහිතව ඉදිරියට එනකොට අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්තර මූල අරමුදලේ වැඩසටහන් ඒවා සම්බන්ධ කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහිදී තිබුණා ඒ ජාත්‍යන්තර මූල අරමුදල ඇතුළේ අපි ළඟා කරගත්තු ඉලක්ක, ආදායම් ඉලක්ක, ණය ඉලක්ක, ණය ආපසු ගෙවීමේ ඉලක්ක, ඒ වගේම යහපත් ආණ්ඩුකරණය පිළිබඳ ඉලක්ක, මේ සියල්ලක් නිසි පරිදි ඉෂ්ට කරමින් එන්නේ. නමුත් සමාජය දැන් හදනවා අන්න IMF එක 6 වෙනි වාරිකේ දුන්නේ නැහැ කියලා. නෑ, ඒක එහෙම නෙවෙයි සිද්ධ වුණේ. මොකද අපි කවුරුත් බලාපොරොත්තු වුණේ නැති දෙයක් නොවැම්බර් 27 සිද්ධ වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වගකීම් විදිහට මැදිහත් වෙලා අපිට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ගේන්න සිද්ධ වෙනවා. මොකද දැනට තියෙන රාජ්‍ය මූල්‍ය කලමනා කරන පනතර 90 අවුරුද්දකදී වියදම් කරන්න පුළුවන් වෙන්නේ අපේක්ෂිත දළදේශීය නිෂ්පාදයෙන් 13%ක් විතරයි. ඒ 13 තියෙන්නේ අපේ ඉලක්කගත සංවර්ධන කටයුතු වලට ඒ අවශ්‍ය කරන පුනරාවර්තන වියදම් වලට වියදම් කරන්න. ඒතර අපි ඒකට හානියක් කරගන්නේ නැතුව, ඒකට බාධා කරන්නේ නැතුව කොහොමද මේ ආපදාවෙන් විපතටපත් වෙච්ච තත්ත්වය පාලනය කරන්න කියලා කල්පනා කරමයි ඉතිරි මේ ප්‍රතිපාදනයේ තියෙනවා. මේ පනත ඇත්තේ
විනාඩි දෙකක් තියෙන ගෞරව මාත්‍යමනි.
මේ ප්‍රතිපාදනයේ යටත්ව අපි ඒ අදාළ වෙන් කිරීම සිද්ධ කරගත්තා. ඒ අනුව 14.4 දක්වා ඉහළ යනවා. කෙසේ වෙතත් ඒ අදාළ වෙන්කිරීම අපි කරලා නිසි පරිදි වැඩ කටයුතු කරමින් නම් කිසිදු දෙයක් නීතියට පරිභාරයව එහෙම නැත්නම් පාරදෘශ්‍යභාවයේ හානි කරමින් ගැටළු සහිතව සිදු කරලා නැහැ. ඒ නිසා මගේ අදහස් දැක්වීම අවසන් කරනවා කරු මන්ත්‍රීතුමනි, මේ 2025 වර්ෂයේදී අපි ඕනෑම ශාස්ත්‍රයකින් ගත්තාම අපි ආණ්ඩුකරණය පිළිබඳ ඒ රාජ්‍ය මූල්‍ය එකතු කරගැනීමේ පිළිබඳ කටයුත්තේ සිට ආණ්ඩුකරණය පිළිබඳ කටයුත්ත, බාහිර අංශයේ සංචිත එකතු කර ගැනීම, අපනයනය, සංචාරක කර්මාන්ත ආදායම, ඒ සියලු කරුණු කාරණා ගත්තාම අපි අපේක්ෂා කරපු ඉලක්ක අභිභවමින් ඉදිරියට යමින් තියෙනවා. ඒ නිසා මම දැඩි විශ්වාසයකින් මේ මහ ජනතාවට සභාවට ඉදිරිපත් කරනවා අපිට ලැබුණු අභියෝගය. මේ අභියෝගය නෙමෙයි මීටත් වඩා මොන අභියෝගයක් ආවත් මේ කටයුත්ත අපි ඉදිරියට යනවා. මේ විශ්වාසවන්තව අපිට 2026 දී අපි සැලසුම් කර පරිදි මේ ආයෝජන ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂිත වෘද්ධි අනුපාතයේ දැනට තියෙන ඉලක්ක අභිභවමින් ඉදිරියට යන්න පුළුවන් වේ කියන විශ්වාසය සහිතව මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතිගරුව මාත්‍යමුනි. කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභාව සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම සභාව එකඟද? කාර්ක සභාව පළවන වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
ආයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හයවන වගන්තිය සභාව එකඟද?
ආයි.
හත්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
අටවන වගන්තිය සභාව එකඟද?
ආයි.
නවවන වගන්තිය සභාව එකඟද?
ආයි.
දහවන වගන්තිය සභාව එකඟද?
ආයි.
එකොළොස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
දොළොස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
13වන වගන්තිය සභාව එකඟද?
ආයි.
14වන වගන්තිය සභාව එකඟද?
ආයි.
15වන වගන්තිය සභාව එකඟද?
ආයි.
16වන වගන්තිය සභාව එකඟද?
ආයි.
17වන වගන්තිය සභාව එකඟද?
ආයි.
18වන වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යලි එක්‍රැස්වි ගරු කතානායකතුමා, පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියවීම කරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වෙනි වර කියව යුතුයි යෝජනා කරමි. තවද පනත් කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවකඟද?
ආයි.
කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිස් සභාව සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සම්මත වීමෙන් අනතුරුව මුලාසිනේසින් ප්‍රකාශ කිරීම පිණිස අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 අනුමත කිරීම සඳහා ඉදිරිපත් කිරීම කරු සභානායකතුමා, කරු මාත්‍යතුමා, අමාත්‍යතුමා. සභාව එකඟද?
ආයි. අංක දෙක මොකද්ද? ආරයි.
ඉදිරිපත් කිරීම.
මෙන්න මෙතන තියෙන මෙන්න මෙතන. මේකෙ නෙමෙයි. නෑ නෑ මෙතන මෙන්න මෙතන.
ඉතරට ගියේ නෑ.
හරි හරි. හරි හරි මම ඉදිරියට. හරි ඔකේ. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කොටුවේ තුල විෂය අංක 2 අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තු විසින් අනුමත කරනු ලැබීම සඳහා ඉදිරිපත් කරමි.
සභාව එකඟද?
ආයි.
එනු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථාපරි සම්මත වූ බව ප්‍රකාශ කරමි.